Honorable Sunil Vatagala, you have 13 minutes.
Garu Nyojya Katarangatumani Didas Dhatuna Ankatistuna Dharna Kridavala Yedimedi Uttejaka Davya Ganimata Rehiva Sammuti Panata Sakacha Karname Vilave Manghitane Krida Nyojya Amatyavaraya මේ පිළිබඳව විශේෂ කාරණාව කතා කරා වගේම විශේෂ බාර අමාත්‍යවරයා බලාගෙන ඉන්නවා ඔහුගේ අවසන් කතාව ඇතුලේ තවත් මේකේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. ඉතින් මම හිතුවා අද විපක්ෂය අද විශේෂයෙන්ම සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව කීපයක් කතානායකතුමත් එක්ක තරහ වෙලා සභාව වර්ජනය කරලා ඉන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කල්පනා කළා ඇයි මේ කවදාක්වත් නැතුව මෙහෙම වෙනසක්? මොකද්ද මේ වෙනස කියලා? පස්සේ කල්පනා කරාට පස්සේ තමයි තේරුනේ ඊයේ දවසේ සිද්ධියක් ඇති වුණා. මේ සිද්ධියට මූණ දී ගන්න බෑ, රටට මූණ දී ගන්න බෑ. ඒකින්ද මේ සභා ගර්භයෙන් පැනලා ගියා. ඒක තමයි මේ වෙච්ච කතාව. එහෙම නැත්නම් දැන් කතානායකතුමා වෙනස් වෙනවද හෙට? හෙට එනවනේ සභා ගර්භයට. මොකද හැමදාම ඉන්නද? ආ? දැන් මං ඇහුවා අඩු ගානේ වරුවක් ඉඳලා දැන් එන්නේ කියලා කැන්ටිමේ කෑම කකා හිටියා. දැන් මේකෙන් ගිහිල්ලා කැන්ටිමේ හොඳට කට්ටිය වටේලා වැඩේ කරනවා. මංකෝ දැන් හරි කෑම කාලා ඉන්නකො මේ සභාවට. බරුවක් හිටියා මැදනේ කතානායකතුමත් එක්ක තරහා වෙලා. ආ උත්තර වෙලා ගන්න ඕනේ. පැය දෙකක් කමන්නේ දැන් එන්න කියලා. නෑ මේ ඇමතිතුමා හෙට එන්නම් කිව්වා. ආ දැන් අද විතරයි කතානායකතුමත් එක්ක තරහා වෙලා ඉන්නේ. මේක මොකක්වත් නෙවෙයි. මුජිවර් පලාත නෑ අද. හොඳයි. චැලෙන්ජ් කරපු මුජිවර් පලාත නෑ. ඊට පස්සේ විපක්ෂ නායකතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බ පෙරදුනට පස්සේ. ඒ පෙරදුනට පස්සේ තියපු ප්‍රවෘත්ති සාකච්ඡාවට උත්තර දෙන්න තමයි මං ආවේ. අද සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ නීතිය කියා දෙන්න. මුජිබ රහමාන්ට මන්ත්‍රීතුමාට පළාත් පාලන නීතිය කියා දෙන්න. අර පළාත් පාලන කොමසාරිස්තුමිය ඉස්සරහා පරදිනකම්ම මේ නීතිය හොඳයි. පරදින ගම්ම සියල්ල හොඳයි. ඊට පස්සේ කියනවා මාර වැඩේනේ මේ රහස්‍ය ක්‍රමයට ගියපු ක්‍රමවේදේ වැරද්දක් තියෙනවා. දැන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මොකද්ද කිව්වේ? මාර්ග උපදේශ අනුගමනය කරේ නැහැ. ඒව අනුගමනය කරේ නැහැ කියලා. එයාගේම ගෝලයනේ ඉල්වේ රාශි ඡන්දයක් අපි කැමති සභාව ඒකමතිකව ගියා. එතකොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද? සභාවේ ඒකමතිකත්වයක් තියෙනවා. මොකටද? රහස්‍ය ඡන්දයට. කවුද? එයාගේම මන්ත්‍රීවරේ නේද? එයාගේම මන්ත්‍රීවරේ එකඟ වුණාට පස්සේ එකඟත්වයෙන් තමයි ඡන්ද විමසුවේ. රහස්‍ය ඡන්දය. කලින් මොකද්ද කිව්වේ? ආ 62 ක ලේඛනයක් තියෙනවා, දැන් ඒක පිළිගන්න කියලා. එතනින් අපේ මන්ත්‍රීවරු කිව්වා නෑ, හරි 62 දැන් ඇවිල්ලා අස්සම් කරන්නකො පුළුවන් නම්. එහෙම බෑ. එහෙම හිටියේ නෑ එතන. ඇත්ත පරීක්ෂණය තමයි පළාත් පාලන කොමසාරිස්වරිය කළේ. ඒ පරීක්ෂණයෙන් පරාදයි. ඊට පස්සේ තඩි බානවා කොමසාරිස්වරියට. එතුමිය නිවැරදිව මේ වැඩේ කළේ නෑ කිය. පරදින්න කලින් එකක්, පරදුනාට පස්සේ තව එකක්. මේ මොකද්ද මේ ක්‍රමය? ඒකින්ද ඊට පස්සේ ඒගොල්ලෝ මූලික කරගත්ත ඇතැම් සමාජ මාධ්‍ය වලින් කොමසාරිස්වරියට තඩි බාන්න පටන් ගත්තා. අපි කියනවා මේ රාජ්‍ය සේවයට එතුමිය කොන්ද කෙලින් තියාගෙන පනතනුම ඒ වැඩේ කළා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ රාජ්‍ය සේවය ජාතික ජන බලවේගය අපේ රජය රකින්නවා. ඒ රාජ්‍ය සේවය එහෙම තමයි අපේ ක්‍රමේ. ඒකින්ද දැන් පොඩි මිත්‍යා මතයක් හදාගෙන යනවා. රාජ්‍ය සේවක වැඩ කරන්නේ නැහැනේ, මහර වැඩේනේ, බය වෙලා. අපි කියනවා මෙහෙම නිර්භයව තීන්දුව තීරණ ගන්න, මෙහෙම නිර්භයව ඒ වෙනුවෙන් කතා බහ කරන රාජ්‍ය සේවය අපි දෝතින් අල්ල ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙම තමයි අපි රාජ්‍ය සේවයට ආදරය කරන්නේ. අද මිත්‍යා මතයක් වපුරනවා රාජ්‍ය සේවය වැඩ කරන්නේ නැහැ. මොකද රාජ්‍ය සේවයට අපි තඩි පොල්ලකින් නෙරලා කියලා. නෑ. අපි ඊයේ දවසේ මේ අභීත තීන්දුව ගත්තු පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු සියලු රාජ්‍ය තන්ත්‍රය අපි ආරක්ෂා කරනවායි කියන එක සුරකින්නවායි කියන එක අපි මේ වෙලාවේ සාතිකේ දෙනවා. දැන් මුජිබර්ටයි මන්ත්‍රීතුමාටයි සජිත් ප්‍රේමදාස මහත්තයාටයි මේ නීතියේ පවතින නීතියේ කෑලි දෙක තුනක් කියා දෙන්න ඕන. දැන් මොකද්ද පළාත් පාලන මොකද්ද මේ වැරදි කියලා කියන්නේ? පළාත් පාලන මැතිවරණ පනතේ 66 ඈ වගන්තිය තමයි මේ කාරණාව ආරම්භ කරන්නේ. ඒ 2012 අංක 22 දරන සංශෝධන පනතේ 66 ඈ වගන්තියෙන් කියනවා නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ ඕනම එක සභාපති හෝ නගරාධිපතිවරයා තෝරනකම් ඒකේ මූලිකත්වයේ ගන්නේ පළාත් පාලන කොමසාරිස්වරියයි කියලා. ඒක තමයි ආරම්භය. එහෙම ආරම්භ කරාට පස්සේ මොකද්ද පළාත් පාලන කොමසාරිස්වරිය අසුන් ගන්නවා. අසුන් ගත්තට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා හෙට උදේට හරි උත්තරයක් දෙන්න ඇවිල්ලා ඒ පනතේ 6 වන උපවගන්තිය. ඒ පනතේ 6 වන උපවගන්තිය කියනවා මේ මං රටනම දැනගන්න මේ කියන්නද? මෙහෙම කියන්නම්කෝ. සභිකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ නම් නගරාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීම සඳහා යෝජනා කොට ස්ථිර කරනු ලැබූ අවස්ථාවක තෝරා පත්කර ගැනීමේ ක්‍රමය පැමිණ සිටින සමාජිකයන් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රහස්‍ය ඡන්දයක් මගින් විය යුතුය. එවැනි යෝජනා සම්මතයක් මත පාවිච්චි කරනු ලබන ඡන්ද සංඛ්‍යාව සමානව බෙදී යත්නම් කලින්ක වචනේ විවෘතව හෝ රහස්‍ය ඡන්දයක් දෙකෙන් ඕන එකක්. ඊට පස්සේ එවැනි යෝජනා සම්මතයක් මත පාවිච්චි කරනු ලබන ඡන්ද සංඛ්‍යාව සමානව බෙදී යත්නම් කුසපත් අදින්න ඕන. ඊට පස්සේ වගන්තියෙන් කියනවා ඒ රහස්‍ය ඡන්දය පාත්තන්න ඕන කියලා. ඊට පස්සේ ඡන්දයක් පාත්තන්න ඕනේ කියලානේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කියන්නේ. මේ කියන්නේ නගරාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්දේ. එතකොට හැබැයි ඊට කලින් වාදයක් එනවා රහස්‍යද විවෘතද කියලා තියන්න ඕන ඡන්දේ. අන්න ඒක තමයි මේ ප්‍රශ්න සාගත කරගන්නේ මේක. එතකොට ඒ ඡන්දය සම්බන්ධයෙන් පනතේ විස්තර කිරීමක් නැහැ. ඒකට ඊට පසුවගන්තියකින් කියලා තියෙනවා ඒ පනතේ අභිමතානුසාරී බලයක් පාවිච්චි කරන්න ඕනේ කියලා එතෙන්ට ආපු නිලධාරියා. ඒක තියෙනවා. ඒක අපි 66-6-90 නගරාධිපතිවරයා තෝරාපත් කර ගත යුත්තේ විවෘත ඡන්දයකින්ද රහස් ඡන්දයකින්ද යන්නේ පැමිණ සිටින සමාජිකයන් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කළ යුතුය. ඊට පස්සේ පළාත් පාලන සංශෝධන පනතේ 66-6 වගන්තිය 90 නගරාධිපතිවරයා තෝරාපත් කර ගත යුත්තේ විවෘත ඡන්දයකින්ද රහස් ඡන්දයකින්ද යන්න සම්බන්ධයෙන් සමාජිකයන්ට වරණයක් ඇති අවස්ථාවක. ආගන්න වරණයක් ඇති අවස්ථාවක මොකද්ද? සමාජිකයන්ට අවස්ථාවක් දෙනවා තමන්ට තීරණය කරන්න විවෘතද රහස්‍යද කියලා. එවැනි අවස්ථාවක පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයකින්ද රහස් ඡන්දයකින්ද යන්න තීරණය කරන ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පැවැත්වුවොත් අපි කියමු ඒගොල්ලෝ කියන්නේ මේක විවෘතව පාත්තන්න කියලා. විවෘතව පැවැත්වුවට පස්සේ හෘද සාක්ෂියේ ගැටලුවක් එනවා. වඩා පාරදුෂ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්න ඕන නම් ඒ නිලධාරියා නියමිත තීන්දුව ගන්න ඕන. ඒ අනුව තමයි අභිමතානුසාරී බලයක් මත ඇය තීන්දුව ගන්නෙ. මොකද්ද? රහසෙ තියන්න ඕනේ කියලා. ඔව්. පැහැදිලියම එතන ඒකතු හදාගත්තේ අපි 48යි. ඊට එහා පැත්තේ කණ්ඩායම් කීපයක ඡන්ද එකතු කළා තමයි ඒගොල්ලෝ කරන්න හැදුවේ. එතකොට එතන එනවා හෘද සාක්ෂියේ ගැටලුව. කාටද මේ ඡන්දය දෙන්නේ කියලා. එතකොට ඒ අනුව තමයි කොමසාරිස්තුමිය නිවරදිම තීන්දුව ගත්තේ හෘද සාක්ෂියට එකඟව තමන්ට ඡන්ද දෙන්න පුළුවන් අවස්ථාව රහස්‍ය ඡන්දය කියලා. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාට අභියෝග කරන්න පුළුවන්ද? ඒක මුජිබර් රව් මහත්තයාට මන්ත්‍රීතුමාට අභියෝග ලක් කරන්න පුළුවන්ද? මේ රටේ පවතින නීතියනේ. එතුමිය සිය පාරකට වඩා කිව්වා මම අනුගමනය කරන්නේ පවතින නීතියේ පනතයි කියලා. එහෙම කියද්දි එතකොට පැයක ඉතර කාලයක් මිඩංගුණාට පස්සේ එයාගේම ගෝලෙක් රෝයි කියලා, රෝයි මන්ත්‍රීතුමා අපිත් දන්නවා, අපිත් එක්ක නගර සභාවේ හිටියා, පළපුරුදු මන්ත්‍රීවරයෙක්, ආධුනිකයෙක් නෙවෙයි. ඒ මන්ත්‍රීවරයා තමයි තීරණය කරේ එහෙනම් කාලේ නාස්ති කරන්නත් ඕනේ නැහැ, මොකක්වත් ඕනේ නැහැ, රාස් ඡන්දයට යන්න කියලා. ඉතින් රාස් ඡන්දයට කැමැත්තෙන් ගියානේ, කැමැත්තෙන් ගිහිලා පෙරදුනානේ. කෝර 62 ලේකණය මුජිබ තාම දුවනවා, මුජිබ රහමන් තාම දුවනවා. අද ඇවිල්ලා නැහැ පාර්ලිමේන්තුවේ, අදුගානේ වර්ජනය කරන පිළේ හිටියෙද්ද තාම දුවනවා මුජිබ. එතකොට අපිට අභියෝග කර කර හිටියේ ඒක නිසා මේකේ தත්ත්වය හොඳටම පැහැදිලි. මේ නීතියේ කිසිම වෙනසක් නැහැ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ නගර සභාව ගැනත් යම් කිසි ස්තුති කිරීමක් කරන්න මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා. ඇත්තටම අපේ රටේ වෙනස් කරේ ඇත්තෙම ලොකු නගර සභාවක බලයක්. ඒ බලය වෙනස් කිරීමට අදාළව පොඩි සටහනක් කියන්න මට ඉඩ දෙන්න. පාරු පාලමෙන් කොළඹට සැපත්තුණු ගැල්පේලිය දශක 7කට පස්සේ හරිතන ස්ථානගත කරන්න ඊ අපට පුළුවන් වුණා. 1950 දශකයේ එක් වතාවක් වමේ බලයට නතු කරගත්තත් නැවත ඒ බලය අහිමි වුණේ ඇයි කියන කාරණයක් හොඳින් හිතේ තියාගෙන තමයි අපි මෙවර කොළොන්තොට අත්පත් කරගත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කොළඹ නගර සභාව කියන්නේ ලංකාවේ පොහොසත්ම නගර සභාව වගේම දූෂිතම නගර සභාව, වැඩිම ජනගහනයක් ජීවත් වෙන පළාත් පාලන ආයතනය වගේම වැඩි වැඩියෙන් මුදල් ලැබෙන, වැඩි වැඩියෙන් මුදල් අවිභාවිතා වන, වැඩි වැඩියෙන් මුදල් යටිමඩි ගහන, වැඩි වැඩියෙන් වංචා දූෂණ සිද්ධ වෙන, වැඩි වැඩියෙන් අල්ලස රජ කරන, වැඩිම සේවක පිරිසක් පඩිගන්න, වැඩිම සේවක පිරිසක් වැඩ නොකරන, වැඩිම සේවක පිරිසක් මාසෙකට දවසක්වත් සේවයට වාර්තා කරන්නවත් නැතුව පඩිගන්න, වැඩිම රතගාල් ප්‍රමාණයක් වගේම වැඩිම පොදු වැසිකිළි ප්‍රමාණයක් කරහා වැඩිම ආදායමක් උපයන සහ ඒ ආදායමේ වැඩිම ප්‍රමාණයක් දේශපාලන හෙංචයියන්ගෙන් සහ පාතාල මැරයන්ගේ පුද්ගලික ගිණුම් වලට බැරවෙන, වැඩිම මුද්දර බද්දක් ආදායම් විදිහට උපයන, තව බොහෝ දේවල් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්න, තව බොහෝ දේවල් සිද්ධ වෙන පරිපාලන ව්‍යුහයක්. අන්න එහෙම පරිපාලන ව්‍යුහයක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජාතික ජන බලවේගය ඊයේ අත්පත් කරගන්නේ. දේශපාලන කඳවුරක්, වැඩබිමක්, කර්මාන්තපුරයක්, ගෙගරි පාරේ සිට නම නොදන්නා මඩ කොහරු මම්මාවත් දහස් ගණනක් දක්වා විහිදෙන, දිව්‍ය ලෝකයේ සිට අපාය දක්වා කෙටිම දුරකින් ළඟා විය හැකි සමාජ හරස්කඩක්. අන්න එහෙම එකක් තමයි අපි ගත්තේ. ඒ වැඩිම බව, ලොකුම බව, පොහොසත් බව කොපමණද කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්කා රෝසි සේනානායක මහත්මියට කොච්චර ලොකු ආදායමක් තුනද මේකේ කියනවා නම්, රෝසි සේනානායක මහත්මියට හිටපු නගරාධිපතිනියට අයවැය වාර්තාවේ ඉලක්කම් කියවගන්න බැරි ආදායමක් ආවා. ඉලක්කම වැරදුනා රෝසි සේනානායකට. අන්න එහෙම නගර සභාවක් අපි ගත්තේ මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කොළඹ නගර සභාවට වාම නායකයෙකුගේ බලපෑම නැවත ලැබුණේ 1970 කාලේ. පීට කෙනවන් මැතිතුමා නිවාස ඇමති විදියට හිටපු කාලේ. අද කොළඹ දකින්න ලැබෙන බොහෝ නිවාස ව්‍යාපෘතිවල පියා පීට කේනමන්. ඒකට තමයි සූර්ය මල්පුර, කම්කරුපුර, සමගේපුර, ස්ටේට්පුර ආදී වශයෙන් මාලිගාවත් ආරම්භ කළේත් ඔහු තමයි. ඒ සියලු ව්‍යාපෘති ඒ පුර කියන සුවිශේෂී නාමකරණයෙන් හඳුනා ගන්න පුළුවන්. අද ජාතික ජන බලවේගයේ මේ ලැබපු ජයග්‍රහණය පිටුපස නූතන පරම්පරාවේ දහඩිය වගේම මා ඔය පෙර කිව්ව පැරණි පරම්පරාවේ දහඩියත් මිස වෙලා තියෙන බව ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැති. කොළඹ මියදෙන්න පටන් ගත්තේ කොයි කාලෙද දන්නවද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? 1977 පස්සේ. අන්නේ දේශපාලනේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයලට, මුජිබ රහමාන්ලට අපි මතක් කරනවා. ඒ දේශපාලන බලපෙරළියක ගොදුරක් බවට කොළඹ පත් වුණාට පස්සේ ඉහළ පැලැන්තියේ ප්‍රභු දේශපාලනයේ සහ Taman විසින්ම පහත් කියලා හිතාගත් පැලැන්තියක දේශපාලන ගැටුමකට කොළඹ මැදි වුණා. ප්‍රභු පැලැන්තියෙන් තමන්ගේ පැලැන්තියට රජකම හුවමාරු කරගන්න බලල් අත බවට පත් වුණේ කොළඹ. වාම දැක්මකින් නගරයක් බවට පත් වෙමින් තිබුණු කොළඹ මුඩුක්කු පුරයක් බවට යලිපත් කරන්න ඒ ව්‍යාපෘතියට අවශ්‍ය වුණා. කොළඹ ලස්සනට තීච්ච කොළඹක් අතීතේ, නමුත් ඒක මුඩුක්කු පුරයක් බවට තමන්ගේ පටු පෞද්ගලික දේශපාලන අභිමතාවලට මේ දේශ ඒ තට්ටු මාරු දේශපාලනය වටගත්තා. ඒක තමයි කොළඹට වුණේ. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වාම දැක්මකින් නගරයක් බවට පත් වෙමින් තිබුණු කොළඹ මුඩුක්කු පුරයක් බවට යලිපත් කරන්න ඒ ව්‍යාපෘතියට අවශ්‍ය වුණා. ඒක කළා. මා පෙර කිව් සෑම මල් පුරයක්ම අනවසර ඉදිකිරීම් වලින් වැසුණු සියලු දුරාචාරයන්ට තෝතැන් ලක්වුණු විශාලාවක් බවට පත්වෙද්දී එහි වැසියන්ට සිද්ධ වුණේ බලා සිටින්නත් ඒ සිදුවන වෙනසට අනුව තමනුත් වෙනස් වෙන්නත් විතරයි. ඒ අනුව බොහෝ දෙනෙකුට පාතාලේ රැකියාවට යන්න සිද්ධ වුණා. ඔන්න මෝතර මට්ටක්කුලිය මිනිස්සුන්ට ඇතිවෙච්ච තත්ත්වේ, බොරල්ලේ මිනිස්සුන්ට, වනාතමුල්ලේ මිනිස්සුන්ට දීපු රස්සාව පාතාලේ රස්සාව කරන්න. ඒ විතරක් නෙවෙයි, ඒ බොහෝ දෙනෙකුට අනවසර ඉදිකිරීම් කරන්න සිද්ධ වුණා. තමන්ගේ නිවසට අදාළ මල අපද්‍රව්‍ය පිටවන මාර්ග අවහිර කරමින් තව තවත් අනිසි ඉදිකිරීම් වැසි වසින්න වුණා. රාජ්‍ය නිලධාරීන් මැදිහත් වන සෑම විටකම, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය නිලධාරීන් මැදිහත් වන සෑම අවස්ථාවකදීම අතීතයේ මොකද්ද වුණේ? මාරුෆ්ලා, පෞසිලා, රහුමාන්ලා, ඉමිටියස්ලා, රත්නසිරිලා, ජයසූරියලා, කරුණානායකලා විතරක් නෙවෙයි සුමතිපාලලත් වගේ කියන්න ඕන. එහෙම පරම්පරාවක ඉතිහාසයක් මේ කොළඹ නැති කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සුමතිපාලලා ඒ වැරදි ආරක්ෂා කරමින් රාජ්‍ය නිලධාරීන්ට ගහලා පන්නන එක විසඳුමක් කරගත්තා. හැමෝම අදාළ තත්ත්වයට හුරු වුණා. ඒ ඉස්සර අසූචි ගොඩනැගිලි තියෙද්දි උඩින් පැනලා යන තත්ත්වයට සමහර නිවාස කරනව පත් වුණා. මේ රජය විසින් අනවසර ඉදිකිරීම සිදු කිරීම ඉතා දුප්පත් නිවාස ක්‍රමවල විතරක් නෙවෙයි, ටොරින්ටන් නිවාස ක්‍රමයේ වැනි මධ්‍යම පාන්තික නිවාස ක්‍රමවලත් පැතිර ගියා. රටේ ජනාධිපතිගේ බලවමනාවට ඒ තැන්වල ඉදිකළ අනවසර නිවාස ක්‍රම නිසා දැන් විනාඩි දෙකක් තව. රටේ ජනාධිපතිගේ බලවමනාවට ඒ තැන්වල ඉදිකළ අනවසර නිවාස ක්‍රම නිසා දැන් මුල් නිවාස හිමියනුත් නව නිවාස හිමියනුත් සදාකාලික ප්‍රශ්නවල හිගර වෙලා ඉන්නේ අදටත්. ඔබ ඇඳෙන් නැගිට්ටම අපි රජයේ විදියට ඇවිත් ඇඳ රෙද්ද හදන්නම් කියන සංකල්පයෙන් තමයි පොදු පහසුකම් මණ්ඩලය වැඩ කළේ. ඔය සහාධිපත්‍ය නිවාස ගැන කියන්නේ සභාවේ බදු මුදල් එහෙමයි පාවිච්චි වුණේ. මැදකොළඹ චන්ද කුට්ටිය ආදී චන්ද කුට්ටි බොහොමයක් නඩත්තු කළේ එහෙම. ගරු කතානායකතුමනි, අපි මෙතන විපක්ෂ නායකතුමා කයිය ගැහුවට මැදකොළඹ චන්දදායකයන් හුරු කරේ අරක්කු වීදුරුවයි අලියට ඡන්දේ, අරක්කු වීදුරුවයි බත් පැකට් එකයි අලියට ඡන්දේ. එහෙම තමයි පාවිච්චි කරේ මැදකොළඹ මිනිස්සුන්. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා එයත් එහෙම තමයි. හරිද? එතකොට එහෙම හුරු කරපු නගරයක් තමයි අද අපිට මුණ ගැහිලා තියෙන්නේ. ඒකයි ගරු කතානායකතුමනි මේක කියන්න ඕන. ඒ වගේම ඒ වගේ පදිංචිකරුවන්ට ගැටලුවක්වත් විසඳන්න පියවර නොගෙන ඔවුන් ගැටලු වල හිර වෙලා ඉන්න තරමට තමයි මහරුෆ්ලට, පෞසිලාට, රවුමාන්ලට, ඉමිත්‍යාස්ලට, රත්නසිරිලට, ජයසූරියලට, කරුණානායකලට, සුමතිපාලලට පුළුවන් උනේ මිනිස්සුන්ගේ කූඩුවල දාපු මීය වගේ කොළඹ ජනතාවට පාවිච්චි කරන්න. ගරු නියෝජ්‍ය කතානායක සාස්පුරට යන්න, ඇතැම් නිවාස ක්‍රම වලට යන්න. මේ මිනිස්සුන්ට දෙන නිවාසද? එහෙම තමයි මහින්ද රාජපක්ෂලා පෞගේ රජයන් වලින් මේ මිනිස්සුන්ට මහල් නිවාස කියලා දීලා තියෙන්නේ. ගරු, ඒවා කිසිම පහසුකමක් නැති හරියට වහල් වටපිටාවක් තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. අන්න එහෙමයි කොළඹ ජංගල මිනිසුන්ව කූඩුවල තියාගෙන තමන්ගේ ඡන්දවලට මේගොල්ලන් යූස් කරන්නේ. එහෙම තමයි එදා කොළඹ උනේ. ඒ විතරක් නෙවෙයි, ඇත්තම කිව්වොත් ඒ උදවිය කළේ ජනතාව පාලනය කරන එක නෙවෙයි, කූඩුවක දාලා ඇති කරන එක. ජනතාව පාලනය කරපු එක නෙවෙයි කරේ, කූඩුවක දාලා ඇති කරපු එක. අපි ඒක අපි වෙනස් කළේ. අන්න එහෙම සංස්කෘතියක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ජනාධිපතිවරණය ලැබපු ජයග්‍රහණය ඓතිහාසික වුණේ කරුණු කීපයක් නිසා. අපිට උතුරේදී ලැබුණු ජයග්‍රහණය ඇතුලේ අවුරුදු ගණනක කුල පීඩනයට එරෙහි ජයග්‍රහණයක් ලියවිලා තිබුණා. අපි කඳු රටදී ලැබුණු ජයග්‍රහණය ඇතුලේ අසල්වැසි දේශපාලන බලවතුන්ගේ බලපොරොට එරෙහි ජයග්‍රහණයක් ලියවිලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහනුවර ලැබුණු ජයග්‍රහණය ඇතුලේ තව වෙනස් කතාවක් ලියවිලා තිබුණා. දකුණේ ජයග්‍රහණය ඇතුලේ තවත් වෙනස් කතාවක් තිබුණා. ඒ වගේම තමයි කොළඹ ජයග්‍රහණය ඇතුලේ අපට තව එක් වෙනස්ම ජයග්‍රහණයක කතාවක් ලියවිලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අන්න ඒක තමයි මට මේ ගරු සභාවේ කියවන්න ඕන කම තිබුණේ. ඒ සියලු කතාවන්ට හොඳින් හිසනම ඇවුම්කම් දෙන්න ශක්තියක් අපිට තියෙනවා. 50 දශකයේ ලබාගත් ජයග්‍රහණය මෙන් නොවි නැවත ආපසු නොයන කොළඹක් අනිත් නගර සභා සහ මහනගර සභා ප්‍රාදේශීය සභාවන්ට ආදර්ශවත් වෙන සභාවක්, ඒවට පියකුමෙන් මවකමෙන් මග පෙන්වන රැකවරණයේ සලසන උදව් උපකාර කරන මහනගර සභාවක් නිර්මාණය කිරීමට කොළඹ නගරයේ විචිත්‍රත්වය හා සමානවම විචිත්‍රවත් නමකින් යුත් ෆ්‍රායිකලි බල්තසල් සහෝදරියට අපි සුභ පතනවා. ඒ වගේම උපනගරාධිපති හේමන්ත වීරකෝන් සහෝදරයා, මම කොළඹ නගර සභාවේ අපි දෙන්නම එකට හිටියේ වර්ෂ 2002 ඉඳලා. වතාවල් දෙකක් මම හිටියා, හේමන්ත සහෝදරයා ඊට වඩා වැඩි කාලයක්. දීර්ඝ අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීමක් සහිත කෙනාට තමයි අපි උපනගරාධිපති කම ගරු කතානායකතුමනි සතුටු විපක්ෂයට ඒකට ස්තුති කරන්න. ඒකමතිකව තමයි උපනගරාධිපතිකම කොළඹ මහනගර සභාවේ ජාතික ජන බලවේගයට පිරිනමන්නේ ඒකමතිකව. අන්නේ කණ්ඩායමට මං හිතන්නේ මම ඒ කණ්ඩායමට සුභ පතනවා. ඒ හැමෝටම ජීවිතේක වතාවක්වත් අපි ආරාධනා කරනවා, අපි මේ කොළඹ හදනවා නියෝජ්‍ය කතානායකතුමනි, කිසිම සැකයක් දෙගිඩියාවක් විතිකිච්ඡාවක් තියාගන්න එපා. මාස 6ක් යනකොට තීන වෙනස බලන්න. මාස 6ක් යනකොට අද අපි දන්නවා මොන තරම් අතීතයේ කොළඹ නගර සභාවේ කවුරුත් කළු මන්ත්‍රීවරුන් ඔය කියන ඉහළ රජයේ නිලධාරීන් කළු කණ්ණාඩි වලින් යන්නේ ඇතුළට. පේන්නේ නැහැ ඇතුළේ යන කෙනා. හැබැයි කළු කණ්ණාඩියක් සහිත වාහනෙන් එළියට එනකොට අපේම නගරයේ පුරවැසියෙක් අතපානවා කීයක් හරි ඉල්ලලා. හැබැයි ආසන හතරක ධනය ඉලක්කමින් විස්තර කරන්න බැරි ආදායමක් කොළඹ නගර සභාවට තියෙනවා. හැබැයි ඔය හැම පාරකින්ම ඇතුළකට ගියාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තියෙන්නේ වත්තක්. අපි ඒකට එක වචනයෙන් කියන්නේ 45 වත්ත, 65 වත්ත, අංග 20 වත්ත, T20 වත්ත වතු තියෙන්නේ. අන්න ඒවා තමයි මේ පාලකයෝ රටේ ජනතාව ගාල් කරගෙන හිටියේ. ඒකින්ද ඒ ගාල් කරගත්තු ඉතිහාසය අපි රායි සහෝදරයගෙන් වෙනස් කරනවා. ඒ වෙනස් කරලා ඊට හා යන ගමනකට අපි අවතීර්ණ වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. කොළඹ නගර සභාව කියන්නේ තනි පාලනයක් විදිහට ගෙනියන්න හරි අමාරු එකක්. ඒකට මධ්‍යම රජයේ ආශිර්වාදය ඕන. ඇයි? නාගරික සංවර්ධන අධිකාරිය, පාඩ්බිම් සංවර්ධන මණ්ඩලය, ජාතික නිවාස කොමසාරිස්වරයා මේ සියල්ල සිටින්නේ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මධ්‍යම රජයේ. එහෙමනම් මධ්‍යම රජයේ කාගෙද? ජාතික ජන බලවේගයේ. ජනාධිපතිවරයා කවුද? ජාතික ජන බලවේගයේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට අපෙන් බලයක් නිර්මාණය වෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ බූදලයක් වෙච්ච කොළඹ නගර සභාවේ බලයත් මේ එක බලයේ පීල්ලට වැටෙනවා. ඒක තමයි අපි ලබපු ඓතිහාසික ජයග්‍රහණය කියන එක මේ අවස්ථාවේ මතක් කරමින් කොළඹ නගරයේ ජනතාවටත් අපට සහයෝගය දුන් අදාළ සියලු පාර්ශ්වයන්ටත් මන්ත්‍රීවරුන්ටත් සියලු දෙනාට මේ අවස්ථාවේ යළිත් ස්තුතිවන්ත වෙනවා. ඉතිහාසය වෙනස් කරන්න හවුල් වෙච්ච, ඉතිහාසය වෙනස්සින් ලියන්න හවුල් වෙච්ච සියලු දෙනාට ජාතික ජන බලවේගයේ අවංක ආදර ස්තුතිය නැවතත් පිරිනමනවා. කොළඹ අපි වෙනස් කරනවා. සාතිකයි.